බලාගන්න මේ මොහොතේ මේ මුළු ලෝකයේම ඉන්න සියලුම මානව වර්ගයාටම සත්ව වර්ගයාටම ආශිර්වාද කරන්න රෝග බිය නැති වෙන්න උපද්‍රව බිය නැති වෙන්න අමනුෂ්‍ය බිය නැති වෙන්න අපි මේ මොහොතේ අදිෂ්ඨාන කරනවා ස්වභාව ධර්මයේ හේතුවෙන් මිනිසුන්ගේ විෂම පැවතුම් හේතුවෙන් හටගන්නා වූ විවිධ රෝග පීඩා තිබෙන්නේ මිනිසුන්ගේ පුණ්‍ය සිතිවිලි වඩාත් වර්ධනය කරගත යුතු දැහැමි සිතිවිලි ස්වර්ධනය කරගත යුතු යුගයක් තමයි තිබෙන්නේ. මේ සියලු දෙනාම ලෝකේ මෙත් සිතින් එකමුතුව යහපත් සිත් ඇත්තෝ මේ මොහොතේදී ලෝකයට මේ පවතින ව්‍යසනයෙන් මිදීමට සෙත් පතනවා, ආශිර්වාද කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපත් මේ මොහොතේ ශ්‍රී ලංකා වාසී හැම දෙනාටමත් ඒ වගේම අද දායකත්වයන් සඳහාත් නොයෙකුත් රටවල් වලින් පිරිස පවා එකතු පහදු වෙමින් ඔයනුත් මතක් කළේ ආශිර්වාද කරන්නට කියන කාරණය. විශේෂයෙන් ඉතාලිය රටේ පින්නතුන් මතක් කළා ඒ හැම දෙනාටමත් ආශිර්වාද කරන්නට කියලා. ඒ වගේම අනෙකුත් රටවල් වල ඉන්න පින්නතුනොත් ඒ සියලු දෙනාම ඒ ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා. හොඳ ආශිර්වාදයක් තියෙනකොට හොඳ අරමුණු සිතෙහි පහළ වෙලා යහපත් වෛද්‍ය ක්‍රම තමන්ට ළඟා වෙලා රෝගාබාධ වලින් වැළකී සිටින්නටත් රෝගාබාධ වලට ලක් වූවන්ට යහපත් ප්‍රතිකාර ලැබෙන්නටත් ඒක උපකාරයක් බවට පත් වෙනවා. පාපේ මිනිස්සෙක් ළඟ වර්ධනය වෙලා තිබුණොත් සමාජලාට ළඟට එන දොස්තර හැරිලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පුණ්‍ය බලය කියන එකේ අන්න එහෙම වැදගත්කමක් තියෙනවා කියන එක අපි මතක් කරනවා. ඒවයින් වළකින්නට, වැළඳනානම් ඒවයින් සුවපත් වන්නට අපට විශාල පුණ්‍ය සිත්, යහපත් සිතිවිලි, යහපත් චේතනාව බොහොම වැදගත් වෙනවා. මේ මොහොතේ මුලින්ම අපි භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කරමු, නමස්කාර කරමු. ඒ අනන්ත බුදු ගුණ බලයෙන් මුළු ලෝකයටම යහපත් මඟ පෙනේවා, විෂම දෝෂ මිනිසුන්ගෙන් දුරුවේවා, රෝගාබාධ දුරුවේවා, සිත ශාන්තිය වේවා, මුළු මහත් ලෝකයටම ආයුරාරෝග්‍ය සපවර්ධනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝදස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ මගවා අරහං සම්මා සම්බුද්දෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තම් වේදිතම්බෝ විඤ්ඤෝ හේති ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා හේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි.
ඒ විශේෂයෙන් ගායනාල ගියවන මහත්මිය ඇතුළු ඒ පිරිස අපිට මතක් කරා. ඒ වගේම උපුල් කරුණාරත්න මහත්මයාගෙත් ඒ වගේම ඒ ගායනාල කියවන්න මහත්මයගෙත් ඒ දායකත්වය දෙකෙන්ම සඳහන් කරන්නේ මුළු මහත් ලෝකයටම සෙත් ප්‍රාර්ථනා කරන්න කියලා. අපි මුළු මහත් ලෝකයටම මේ තියෙන රෝග ව්‍යසනයෙන් මිදෙන්නට ආශිර්වාද කරනවා. ඒ වගේම යම් අසනීප තත්ත්වයක සිටිනවා නම් මේ රට රටවල්වල විදේශගතව සිටින සියලුම අපගේ පින්නතුන්ට ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. නිසි වෛද්‍ය උපකාර ප්‍රතිකාර ලැබේවා. ඇතන්ට ඉක්මන් සෝය ලැබේවා. තුරුණුවන්ගේ යහපත් දෙවියන්ගේ ඉෂ්ඨකාමි දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය සැලසේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල සිද්ධ වේවා. සාදු. දෙදහස් විස්ස වසරේ තුන්වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන අද භාවනා වැඩසටහනෙන් මුළු ලෝකයටම හොඳ මතක් කිරීමක් හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්කම තියෙනවා. මුළු ලෝකයටම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා මරණය කියන කාරණය. දැන් මුළු ලෝකේ කවුරුවත් කතා කරන්නේ මේ ඩොලර් එක ඉහළ පහළ යනවාද, ආර්ථිකේ කඩම් වැටෙනවද, පල්ලෙහා වැටෙනවද, සංචාරකයෝ එනවද නැද්ද, බඩු මිල අඩුද වැඩිද, දැන් මුකුත් කතාවක් නැහැ. දැන් තියෙන එකම කතාව තමයි
හුස්ම ගන්නවද නැද්ද? ඒක තමයි බලන්නේ. යම් කිසි ස්වභාව ධර්මයක් විසින් ඩොලර් එක ඉහළ පහළ යනවාද කියලා බලාගෙන හිටපු මිනිස්සුන්ට හුස්ම ඉහළ පහළ යනවාද කියලා උගන්වලා තියෙනවා. දැන් කවුරුත් බලන්නේ හුස්ම ගන්නේ කොහොමද කියලා. ඇයි මේ ලෝක ව්‍යසනයන් සිදුවෙන්නේ කියන කාරණය ගත්තහම දහමට අනුකූලව බුදුහාමුදුරු පෙන්නපු දෙයක් තමයි මේ මිනිස්සුන්ගේ විෂම පැවැත්ම. විෂම පැවැත්ම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මාංශ වර්ග 10ක් මිනිස්සුන්ට සත්වයන්ට අනුභව කිරීමෙන් වලකින්න කියලා. ඒ තමයි විනය පිටකේ මහා වග්ගපාළී බේසජ්ජ කන්දෙහි සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන මේ මාංශ වර්ග 10ක් අනුභව කරන්න එපා කියනවා. ඉතින් මිනිසුන්ගේ කරුණාව, දයාව, මෛත්‍රිය පසක දාලා මිනිස්සු ආර්ථිකමය ලෝකයක්, සංවර්ධිත ලෝකයක්, කොන්ක්‍රීට් ලෝකයක් බලාපොරොත්තු වෙමින්, ඒකයි දියුණුව කියලා සිතමින් ඩොලර් එකේ වටිනාකම වැඩි කරගන්න දුවගෙන යන මනුස්සයන්ට අමතක වුණා මේ ස්වභාව ධර්මය, මිනිසත් දහම, ලෝක සත්‍ය, ඒ යුනිවර්සල් ලෝකයනක අමතක වුණා, විශ්ව සත්‍ය අමතක වුණා. එහෙම අමතක වෙලා මිනිස්සු නොසන්සුන් ගමනක් ගියා. ඒ නොසන්සුන් ගමනක් යද්දී මෙන්න මේ මිනිස්සුන් එන්න මේ මාංශ අනුභව කරන්න යොමු වුණා. බුදුහාමුදුරු තහනම් කරපු මාංශ වර්ග 10යි නම් මෙහිමයි. පළමුවෙන්ම තමයි මිනිමස් අනුභව කරන්න එපා කියලා තියෙනවා. දැන් කෙලින්ම අපේ බෞද්ධ පින්තුන් හිතන්න පුළුවන් අනේ මිනිමසුත් කනෝද මිනිස්සු කියලා. මිනිමස් කනෝ. මිනිමස් කනෝ මිනිස්සු. සමහර වෙලාවට ඔබ මිනිමස් කියන නාමය නැති වුණාට ලංකාවෙත් ඉතින් කියන්න බෑ. ඒ වයිතුත් බලුමස්, බලල් මස්, ළඟපාත මෝචිරියක් තියෙනවා නම් ඒ වයිනුත් මස් කිලෝ ගාණක් කොත්තුකාරයට හම්බ වෙනවත් ඇති. ලංකාවේ එහෙම මිනිස්සු ඉන්නේ එහෙම නැහැ කියලා හිතන්නම අමාරුයි. එහෙම දෙනවා පින්නතුනේ, එහෙම තියෙනවා. එහෙම විකුණනවා, කවලුමට දෙනවා. මිනිමස් අනුභව කරන්න එපා කියලා දේශනා කරා. දෙක, අලිමස් අනුභව කරන්න එපා කියලා කිව්වා. අශ්වමාංශ අනුභව කරන්න එපා කිව්වා. සිංහමස් අනුභව කරන්න එපා කිව්වා. කොටිමස් අනුභව කරන්න එපා කිව්වා. කෙනෙක් හිතන්න පුළුවන් මොකද මේ කොටිමස්, සිංහමස් වගේ දේවලුත් මේ අනුභව කරන්න එපා කියන්නේ කියලා. බුදුතුරි මම දන්න මහාචාර්යවරයෙක් හිටියා. එතුමල්ල ඔය කැලෑවේ මොකක් හරි පරීක්ෂණයක් කරපු එකදී උගුලටකට අහුවෙච්ච දිවියෙක් ඉඳලා තිබිලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ හිටපු සේවකයෝ හරි මේ කට්ටිය ඉතින් මැරිච්ච දිවිය ගෙනල්ලා ඒ කාලේ ඒ ළඟපාතකදී නෙමේ 80 ගණන්වල විතර සිද්ධිය ගෙනල්ලා හදාගෙන කන්ට කියලා කල්පනා කර මේ හිටපු කෝකියගේ ස්වභාවයක් තියෙනවා. අමු මස් එහෙමත් අනුභව කරනවා. මේ මනුස්සයා කරලා තියෙන වැඩ තමයි අර අමු මස් එහෙම කාලා අර දිවියගේ කෑලි එනකොට අර පිස්සු බලු රෝගයේ හැදෙන මනුස්සයෙක් වගේ අර සතෙක් වගේ හැසිරෙනවලු මේ මනුස්සයාත්. ඒ කියන්නේ කොටියෙක් වගේම පයින් අවුල වලට. දැන් මේක කවුරුත් කිව්වට පිළිගන්නේ. මේ තියෙන මාංශ අනුභව කරාම ඒ මාංශවල ඒ සත්වයන්ගේ තියෙන ජීව ශක්තිය මිනිස්සුන්ගේ ඇඟට එකතු වෙනවා. සතෙක් මැරෙනකොට තියෙන අධිකතර මරණ බිය වේදනාව රතු මස් කන්න අපේ මිනිස්සු කැමති ඒවයි පෝෂණය තියෙනවා කියලා. මස් රතු වෙන්නේ ඒ සතා මරණයෙන් තැතිගත්ත තරමට, පීඩනයට පත්වෙච්ච තරමට. එතකොට සතෙක් මාංශවල පීඩනයට පත්කිරීම සඳහා විශේෂයෙන් ගව මස් වගේ දේවල් වලදී ඔවුන්ගේ ජීවත් වෙලා ඉද්දීම ඔවුන්ගේ ඔවුන්ට වද දීලා ඇස් පුච්චල හම පුච්චල වද දෙනවා. වද දුන්නා මුළු ඇඟේම අර ලේ දහරාව වේදනාවේ ලේ විදිනවා ඇඟ පුරා. විත්තට පස්සේ ඒ මස් රහයිලු, ඒ මස් වල ලේ සහිත මස්ලු හොඳයිලු. ඒ මුළු මහත් මිනිස් ප්‍රජාවටම සාපය තමයි ඒ ලේවල විදින්නේ හැම තැනම. එහෙමනම් ඒ වේදනාකාරී මාංශ තමයි, ඒ ඥාන තමයි, ඒ ශක්තියින් තමයි මිනිස්සේ අනුභව කරන්නේ. එතකොට මේ විදියට මේ තිරිසන් සත්වයන්ගේ මාංශ අනුභව කරාම ඒ තිරිසන් ඥාන ලැබෙනවයි කියලා, ඇඟට එනවයි කියලා විශ්වාස කරන්න අකමැති මිනිස්සු. ඇයි? මිනිස්සුන්ගේ රසතෘෂ්ණාව ඊට වඩා වැඩි. ඒ විද්‍යාව පිළිගන්නවත් කැමති නෑ. තණ්හාව වැඩි, ආශාව වැඩි, රසතෘෂ්ණාව වැඩි පින්නතුනි. ඒ නිසා මේ සත්වයන්ගේ තියෙන නරක ගති එනවා. දැන් විවිධ හේතුන් නිසා දැන් මිනිස් මස් අනුභව කරන්න එපා කියන්නේ මිනිස්සෙක් හැටියෙම මනුස්සත්වයට තියෙන නිග්‍රහය ප්‍රධාන වශයෙන් හේතුවෙන්. ඒ වගේම මනුස්ස ශරීරයේ තියෙන මේ මාංශ අනිත් මාංශ වලට වඩා මනුස්ස ශරීරයටම ප්‍රතික්‍රියා කරන ආකාරයේ දෝෂ සහිත භාවයකුත් තියෙනවා. ඒ නිසා තමයි එපා කියලා කියන්නේ. නමුත් මේ ලෝකේ මේ වෙනකොට අපිට හසු වෙලා තියෙනවා හරී ඛේදනීය දේවල්. මේ ලංකාවේ පවා මේ ගබ්සා කරන කුඩා ලදරුවෝ පොඩි කලල ලංකාවෙන් පිටරටට මේ අපනයනය කරලා ශාල ගණන්වලට අසුවීම් සිදු වුණා. එතකොට මිනිස්සුද මිනිස්යෝ කියලා කියන්නේ මේ සත්වයන්ටද කියලා මේ මහ පොළොව ගහකොළ ඉෂ්ට දෙවිවරු කල්පනා කරන මුන් මිනිස්යෝද නැත්තම් යක්ෂුද කියලා. එතකොට මුළු මහත් ලෝකයේම වැඩි ප්‍රතිශතයේ පාපයට බර වුණාම මේ සුළු ප්‍රතිශතයක් මේ පින්නතුනි සිටියත් වැඩක් නැහැ. මොකද බර පාපයට වැඩි ප්‍රතිශතයනේ. එතකොට පින්නතුනි අර සුළුතරයේ සිටින යහපත් මිනිසුන්ටත් අර පාපය භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි සමස්ත ලෝකයේම මේ ශ්‍රවණය කරන අයගේ සියලු දෙනාගේම අපි ඉල්ලනවා මේ මාංශ දහය අනුභව කරන මිනිස්සු ආශ්‍රය කරන්නවත් එපා කියලා. අපිට පුළුවන් නේ දසේවනාච බාලානම්. දැන් ඔයගොල්ලෝ මිනිමස් කණයි ආශ්‍රය කරන්න කැමතිද? එයාට හොඳ සිතුවිලි තියෙන අනේ එයා මිනිමස් කෑවට හරි හොඳ මිනිස්සෙක් කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. ඒ නිසා මිනිමස් කණයි ආශ්‍රය කරන්න එපා. අලි මරණය, අලි මස් කණය ආශ්‍රය කරන්න එපා. අශ්ව මස් කණය ආශ්‍රය කරන්න එපා. සිංහ මස් කණය, කොටි මස් කණය, දිවි මස් කණය. දිවිය කියලා කියන්නේ කොටිය වගේම සතෙක් නේ. ඊට පස්සේ බලල් මස් කණය, සර්ප මස් කණය, වලස් මස් කණය, වෘග මස් කණය. ඒ කියන්නේ චීන. දැන් චීන නැතුවම බෑනේ නේද? ලංකාවට චීන නැතුවම බෑ. එහෙනම් හොඳ සිතුවිලි තියෙන්න බෑ චීන ළඟ. ඔහු සතෙක් වගේ, රොබෝ යන්ත්‍රයක් වගේ පාලං ගහන්න, පාරවල් හදන්න, රට දියුණු කරන්න, කොන්ක්‍රීට් හදන්න, හරියට වැඩේ කරන්න, ඉංජිනේරු තාක්ෂණ ඒව පුළුවන්. නමුත් ඒව නෙමෙයි ගුණධර්ම කියන්නේ, ඒව නෙමෙයි ගුණධර්ම කියන්නේ, ඒව නෙමෙයි. ඒ කියන්නේ යහපත් සංවේදී චර්යාවක් මේ ඇඟ ඇතුළේ වැඩ කරන්න ඕන තියෙනසොයි. ඉතින් මමත් ඉස්සර හිතාගෙන හිටිය චීනු හරි හොඳයි කියලා. බෞද්ධ කලාතුරකින් චීනු හොඳයි. නමුත් ආගමක් දහමක් නැති චීනු හරි නරකයි. මට මතකයි මං ගුවන් යානයේදී ඉස්සරහ සීට් එකේ හිටපු මිනිස්සයා චීන ජාතිකේ නොසන්සුන් සීට් ඇති චීනේ. සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම කෑම වෙලක් හම්බ වෙනවා මේ ගුවන් යානයේදී. ඒ වෙලාවේ ප්ලේට් එකත් එතන මේ තීරණ ඉස්සරහම මේ ඉස්සරහ සීට් එකේ හිටපු මිනිස්සෙක් එක පාට චීන ජාතිකේ දඩං ගාලා සීට් එක පස්සට දානවා. මිනිස්සේ දන්නවා මේ වෙලාවේ මේක තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් අර ඔක්කොම මගේ ඇඟේ වැටුණා. ඊට පස්සේ මං කිව්වා එයාට මේක පොඩ්ඩක් ඉස්සරහට ගන්න කියලා. ආයි හරි පිටි ගහන මිනිහ නිදාගත්තා. ගත්තේ නෑ. ඊට පස්සේ මං ගුවන් සේවක මහත්මයෙකුට අඬ ගහලා කිව්වා මෙයා මේක මම හිර වෙලා ඉන්නේ, එයාට ගන්න කියන්න මේක ඉස්සරහට, මට මේක අමාරුයි කියලා. ඊට පස්සේ මේ මිනිහා කර වැඩේ දරස් ගාලා ආයි ඉස්සරහට ගත්තනේ. දරස් ගන්නකොට ආයි අරග හෙල්ලිලා ඇරනතක හිමින් ගන්නත් පුළුවන්කම් තියෙනවා. ආයෙත් ගත්ත ඉස්සරහට. බලනකොට මහ චීන මහ දුෂ්ට මනුස්සයෙක් කියලා මට හිතුණා. වෙන රටකින් ඉඳලා එද්දි මෙහෙට එන්න, ඉතින් මම ලංකාවට ආවට පස්සේ නැගිටලා මං ඩිංගක් වෙලා මුණ දිහා බලාගෙන හිටියා. නැත්තම් මේ ඊට වැඩි ආවොත් එන්න කම්ප්ලේන්ට් කරන්න හරි පුළුවන්නේ. ඒ පුජ්‍යලගෙන අන්න ඒ වගේ මහ දුෂ්ට මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව උන් බලල්මක් කරන නිසා, නයිමස් කරන නිසා, දුෂ්ට මනස. ඒ වගේම ඈත ගම්මානවල, පිටිසර ගම්මානවල මහත් දරුණ දුෂ්ට දුර්ජන සිතුවිලි තියෙන මිනිස්සු ඉන්නවා, දඩයක්කාර මිනිස්සු. ඒකට හේතුව ඇයි? ඒකට හේතුව ඒ මිනිස්සු දිවි මස් කනවා, සත්ව මස් කනවා. ඒ වගේම යම් ආගමික පිරිසක් ඉන්නවා ලංකාවේ, හරියට ගවයෝ වගේ හැසිරෙන්නේ, කතා කරන්නේ. ඇයි ඒ? ගවමස් කනෝ. ගවමස් කනකොට හරක් වගේ වෙනවා. ගවමස් කනෝ. ඉතින් ඒක වගේ බලුමස් කනෝ. බලුමස් කනකොට බල්ලෝ සුනකයෝ වගේ වෙනවා. සුනක ගති, සුනක ඥාන, සුනකයේ තියෙන අධික වෛරී ගතිය ඇතුල් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මිනිමස්, අලිමස්, අශ්වමස්, සිංහමස්, කොටිමස්, දිවිමස්, බලල්මස්, සර්පමස්, වලස්මස්, ඒ වගේම වෘකමස් ආදිය මේ මාංස අනුභවයෙන් වළකින්නේ කියලා මතක් කරේ. ඉතින් අපි පින්නතුන්ට කියනවානේ මේ මේ සම්පූර්ණයෙන් උඹල කළ කෑල්ලක් මාළු කෑල්ලක්ම නොකාම ඉන්න කියලා කියනවානේ. මේ එහෙම කිව්වොත් එහෙම ඒවලා ආගමත් වෙනස් කරයි. ඈ මේ මේ ආගම බුදු ආගමක් කියලා. සාමාන්‍ය බුදුහාමුදුරුව මේ තහනම් කරපු නැති දේවල් වලදී ගිහියන්ට අනුභවයේදී යම් ආකාරයක නිදහසක් තියෙනවා තමයි. නමුත් මේවා අතිශයින්ම දරණ දේවල්. නමුත් සත්ත්ව මාංශ කිසිවක් අනුභව නොකරනවා නම් එයා බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක් හැටියට, බොහෝම උතුම් කෙනෙක් හැටියට කල්පනා කරන්න පුළුවන්. නමුත් මේ ඒක සිද්ධ වෙන්නේ නැති නිසා ලෝකේ මේ තරමින් හරි වැළකී සිටින්නට මිනිස්සු කරුණා සිතුවිලි, මෙත් සිතුවිලි පහළ කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මිනිස්සෙකුට නිවන් දකින්න, ජීවිතය අවබෝධ කරගන්න පළමුවෙන්ම යහපත් උතුම් චින්තනයක් පහළ වෙන්න ඕන. යහපත් උතුම් චින්තනයක් පහළ වෙන්න ඕන. එහෙම පහළ නොවි පින්නතුනේ කවදාවත් මනසෙකට නිවන් දකින්න බෑ. චේතනාව යහපත් වෙන්න ඕන. චේතනාව සොඳුරු වෙන්න ඕන. අදපතුල පිරිසුදු වෙන්න ඕන. ඉතින් පිරිසුදු තමන් කරගන්න ඕන. යහපත් ඇසුර ලැබලා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා, යහපත් ධර්මයේ ඇසුරු කරන්න ලැබිලා ඒ චින්තනේ යහපත් කරගන්න ඕන. ඉතින් මේ සත් ධර්මයට, යහපත් ධර්මයට ලෝකයේ ලබා දෙන මේ උනන්දුව මදි. මිනිසුන්ගේ යහපත් චින්තනය තුළින් තමයි පෝසත්කම ගොඩනැගෙන්නේ කියලා මනුස්සයන්ට මීට වඩා අගයෙන් රජයවල්වලට දැනෙන්න ඕන. තේරුණානේ? එගේ යහපත් චින්තනය, නිහතමානී ගති, යහත් යටහත් පහත් ගතිය පින්නතුනේ සමහර රටවල් සලකන්නේ ඒක නිවට ගතියක් හැටියට. දැන් ඔය චීන වගේ අයත් ඒත්ේම ජාතියක් තමයි. නිවට ගතියක්, යහත් යටහත් පහත් සාමකාමී අදහස් ඇති මිනිස්සු නිවට මිනිස්සු හැටියට කල්පනා කරනවා. ඒක නිවට ගතියක් නෙමෙයි, ඒක ඇති කරගන්න හරි අමාරු ගතියක්. ඉවසන එක හරි අමාරු ගතියක්. සමාව දෙන එක හරිම අමාරු වැඩක්. ලේසි වැඩේ තමයි වෛර කරන එක, ක්‍රෝධ කරන එක, පලි ගන්න එක, ඔය වගේ දේවල් බොහොම ලේසි දේවල්. කරුණාව දයාව ඇති කරගන්න එක තමයි අමාරුම වැඩේ. නමුත් අකාරුණික මිනිස්සු කරුණාව දයාව පිළිබඳව පවා නිවට විදියට දකින්න පුරුදු වෙනවා. එහෙමනම් මේ ලෝකයා විසින් හදාගත්ත දියුණුව, ලෝකයා විසින් හදාගත්ත සංවර්ධනයක් ගැන හිතමින් තමයි මිනිස්සු කටයුතු කරන්නේ. ඒක නිසා තමයි මිත්‍යා දෘෂ්ටික කියලා කියන්නේ. සම්මා දිට්ඨික වෙන්න අවශ්‍යයි. මුළු මහත් ලෝකෙම මිත්‍යා දෘෂ්ටියක, වැරදි මාර්ගයක, වැරදි චින්තනයක, වැරදි සංකල්පයක ගමන් කරනවා කියලා බුදුහාමුදුරුවෝ මතක් කළේ ඒකයි පින්නතුනේ. දැන් මිනිස්සු වැඩිපුර කියවයි ඔය සප්ත සූර්යයන් ගමන සූත්‍ර වැනි සූත්‍ර ආදී කියවල බලයි මොකද්ද ලෝකෙට ඉස්සරහදී සිදුවෙන්නේ, ලෝක විනාශේ කොයි වගේද වෙන්නේ කියලා බුදුහාමුදුරු කල් තියාම දේශනා කරපු විදිය. ඔය එක ලක්ෂණයක් තමයි මේ සන්නිපාත රෝගවලින් ජනගහණය නැති වෙලා යනවා කියනවා. ලෝක විනාශ කිට්ට වෙනකොට තව ඉස්සරහට මීට වඩා වැඩි, තවනාගතේ මීට වඩා වැඩි පින්නතුනේ. මේ වගේ සන්නිපාත රෝගවලින් මිනිස්සු මැරෙනවා, ඒ වගේම ඉඩෝරෙන් මිනිස්සු මැරෙනවා, ගංවතුර වලින් මිනිස්සු මැරෙනවා, සුළං වලින් මිනිස්සු මැරෙනවා, යුද්ධ වලින් මිනිස්සු මැරෙනවා. ඒ විදිහට පින්නතුනේ අනේකාකාරයට මුහුදු ගොඩ ගැලීම් වලින් මිනිස්සු මැරෙනවා. මේ සත්වයා මේ පොළොවේ අතුරුදහන් වෙලා යනවා පින්නතුනේ. ඉතාම සුළුතරයක් කීප දෙනෙක් ඉතුරු වෙද්දී අනිත් ඔක්කොම නැති වෙන මට්ටමට මේ සත්වය නැති වෙලා යනවා. මේ තියෙන සියලුම විද්‍යාව නැතුව ගිහිල්ලා ඔබට හිතන්න පුළුවන් ආයි ලෝකය බිඳුවේ ඉඳලා ගල් යුගයේ ඉඳලා ආරම්භ වෙනවා කියලා හිතන්න බැරුව ඇති. නමුත් ඒක වෙනවා. මිනිස්සු විද්‍යාව ඕනෙත් නෑ කියලා කියන අවසානේ අප එපා අපිට එහෙම එකක් ඕනේ නෑ කියන තත්ත්වෙට එනවා. ඔය තියෙන සියලුම දුරකතන නැතුව නැවතත් ගල් යුගයක් ආරම්භ වෙලා නැවතත් ඒ ගල් යුගයේ මනුෂ්‍යත්වය තිබිලා මිනිස්සු නැවතත් දැහැමි පරිසරයන් තුළ මිනිස්සු ගොඩ නැගිලා මිනිස්සුන්ගේ ආයුෂ නැවතත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් පින්නතුනි මම දැක්ක අනාගත අපේ දරුවන්ගේ ආයුෂ අවුරුදු පරම ආයුෂ අවුරුදු 35ට ඇවිල්ලා කියලා. ඒත් මිනිස්සු කොහේද මොකද්ද තරංගයක සමාජය විසින් ලබා දුන්නු තරංගයක තරංග වදිමින් ඉන්නවා. තමන් විසින් හදාගත්ත තරංගයක් නොවේ මේක. ලෝකයා විසින් දුන්නු තරංගේ. සමාජය විසින් ලබා දුන්නු තරංගේ. ඇයි ලෝකයා අපිට තරංගයකට අපිව යොමු කරන්නේ? ඒ ගැන තමයි අපි කල්පනා කළ යුත්තේ. කාලය ගෙවිලා යනවා නිර්ර්ථ විදියට, අර්ථ සම්පන්න නැති විදියට කාලය ගෙවිලා යනවා. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිත ගැන කල්පනා කරන්න වෙලාවක් නැති වෙලා යනවා මේ තරග නිසා. මේ තරග ඔක්කෝම නතර කරල බලලා බල්ල ඉරල මනුස්සයා ඉස්සැල්ල මනුස්සයව හඳුන ගන්න ආත්ම සංවේදී වෙන්න ඉගෙන ගන්න ඕන. ආත්ම සංවේදී වන්න. මේ ලෝකෙ තියෙන ඉහළම ධර්මය අත්තූපනායක ධර්මය, ආත්ම සංවේදී ධර්මය, තමන් උපමාකත්ත ධර්මය. වෙන කිසිම ධර්මයක් නෙමෙයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ තමන් උපමා කරගත් ධර්මය. රහතන් වහන්සේලාගේ පැවැත්ම පවතින්නේ එතනින්. එහෙම නැතුව පොතෙන් නෙමෙයි රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ. ඒ කාලේ පොත් කර තියාගෙන ගියාද? යන යන තැන නෑ. පොතෙන් නෙමෙයි අත්ූපනායක ධර්ම තමන් උපමා කරගෙන පැවැත්ම පෙන්වතරේ. ඒ නිසා පොතක තිබුණයි කියලා හරි කියලා දෙයක් හරීම වෙන්නේ නෑ. තෙන්ට මිනිස්සු ඥානවන්ත වෙන්න ඕන. පොතක වැරදි කියලා දෙයක් තිබුණට වැරදිම වෙන්නේ නෑ ඒක. ඇයි එහෙම අපි මතක් කරන්නේ? ඕන තරම් ආගම්වල ලෝක ධර්මතාවයට වැරදි දේවල් වලට හරි කියලා තියෙනවා. ඒකයි භයානක. හරි දේවල් වලට වැරදි කියලා තියෙනවා. ඒකයි භයානක. එතකොට මිනිස්සු අසාරේ සාර මතිනෝ, අසරු දේවල් පිළිබඳව සාරවත් කියලා මති මතාන්තරවල ඉන්නවා, සංකල්පයකවල ඉන්නවා. ඒ වගේම සාරවත් දේ නිස්සාරයි කියලා කල්පනා කරනවා. බලන්න මහා පරිමාණය නැති වුණාට සුළු පරිමාණයෙන් හැම හිතකම ওই වැඩේ නැද්ද කියලා බලන්න. අසරු දේවල් වලට ලොකු වටිනාකමක් ඇති වෙනවා. අසරු දේවල් වලට ලොකු වටිනාකමක් ඇති වෙනවා. සරුදේ සරු විදියට දකින්න කී දෙනාද පුරුදු වෙලා ඉන්නේ කියලා? කොයි තරමකින්ද? මිනිසුන්ට සමාජ අවබෝධය, ආර්ථික අවබෝධය තිබුණට මිනිසුන්ගෙන් දුර වෙලා ගියපු දේ එකතු කරගන්න කාලයයි ආත්ම අවබෝධය. ආත්ම අවබෝධය කියන්නේ තමා පිළිබඳව අවබෝධය. ඔබ පිළිබඳව ඔබ මොනවද දන්නේ? ලියන්න බලන්න පුතා. ඔබ ගැන ඔබ ලියන්න පොතක්. මම කෙටියෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තටම පින්නතුනි, ඔබ ගැන ඔබ මොනවද දන්නේ? මොනවද දන්නේ? කකුල් දෙකකින් ඇවිදිනවා කියලා නම් දන්නව නේද? තමන් දන්න මූණ මැද නාහයක් තියෙනවා කියලා නම් දන්නවා. ඊට උඩින් ඇස් දෙක දෙපැත්තෙන් තියෙනවා කියලා දන්නවා. කන් දෙකක් දෙපැත්තකින් හැදිලා තියෙනවා කියලා දන්නවා. නාහයට පල්ලෙහෙන් කටනම් තියෙනවා කියලා තේරෙනවා. පේන්නේ තේරෙනවනේ නේද? ඒකත් තේරෙනවා. ඒ ටික ඔක්කොම එකතු කරගත්තාම ගෙඩියක් වගේ එකක් තියෙනවා. ඒකට කියනවා ඔළු ගෙඩිය කියලා. එතනින් පල්ලෙහාට ආවහම වෙනහලු තියෙනවා, හදවත තියෙනවා, අක්මාව තියෙනවා. ඊට පස්සේ උදරය තියෙනවා, වකුගඩු, ආදී වශයෙන් ඔය කියන කාරණා බොහෝ ගැජට් ගොඩක් මේක ඇතුලේ මහා සංකීර්ණ විදියට වැඩ කරනවා. ඒක උඩ ඉඳගෙන මොකද්ද පුරවාගත්ත දෘෂ්ටියකින් මිනිස්සු මැරෙන්න හදනවා. පිටින් දාගත්ත එකක් නේද හැම දෙයක්ම? තේරෙන්නේ නැද්ද ඒක? දැන් මම කියන්නේ බොරුවක්ද? පිටින් දාගත්ත ඔක්කොම බොරු පෙන්නුතුනේ. සත්‍ය මේ ලෝකේ කිසිම පොතක ලියවී නැත. මක් නිසාද යත් එය මිනිසුන්ගේ හදවත්වල තිබිය යුතු දේවල් වන බැවි. ඔය වගේ වචනයක් තේරුම් ගන්න පෝසත් බුද්ධියක් තියෙන මානව වර්ගයක් කොච්චර දුර්ලභද. සත්‍ය කියන්නේ පින්නතුනේ මානව දයාපන්න ගතියට, මානව ගුණාංගවලට. ඒක කොයිවකවත් මේ කිරියාවලින් පවත්වන්න බෑ. ඒක තියෙන සංවේදීතාවයක්. ඒක දැන් දරු සෙනෙහස පොත්වල ලියන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඒ වගේ තමයි වෙන. සත්‍ය කියන්නේ පොතක ලියන්න බැරි එකක්, අකුරු වල ලියන්න බැරි එකක්. ඕකර මේ අපි පොත්වලට විරුද්ධව කියනවා කියලා නෙමෙයි, මේක ඇත්ත නිසා මේ කියන්නේ. පොත්වලට විරුද්ධ නෑ. ඕන කෙනෙක් ත්‍රිපිටකේ තියාගෙන කෑවත් කමන්නේ, කුරානේ තියන් කෑවත් කමන්නේ, ඕක පිච්චුවත් කමන්නේ, තිබුණත් කමන්නේ. ඕවා අකුරු තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ මිනිස්සුන්ගේ හදවත් තුළයි. නිසා බුද්ධ කාලයේදී ධර්මය පොත්වලට සීමා කළේ නෑ. පොත් මිනිස්සුන්ගේ හදවත්වලට ධර්මය එකතු කරගත්ත. දැන් අද වෙලා තියෙන පොත්වල ලොකු බණ තියෙනවා, ගුවන් විදුලිවල ලොකු බණ තියෙනවා. ලොකු බණ මිනිස්සුගේ හදවත්වල බණ නෑ. එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවත් එයා කියන්නේ පොතේ අහවල් තැන තියෙනවා කියලා. කියන්නේ ඒක හිතේ අහවල් තැන තියෙනවා කියලා නෙමෙයි. පොත තමයි ශ්‍රේෂ්ඨ. එනම් පොත් තමයි වන්දනාමානවයට ලක්විය යුත්තේ. ඒ නිසා කිසිම පොතක සත්‍ය නැහැ. ඒ කියන්නේ ත්‍රිපිටකෙත් නැහැ, කුරානෙත් නැහැ, බයිබලෙත් නැහැ, ඔය භගවත් ගීතාවෙත් නැහැ, මොකකවත් නැහැ සත්‍ය. ඇයි ඒ? සත්‍ය කියන්නේ මානව හැඟීමක්, මානව සත්‍යයක්, මානව සංවේදීතාවයක්. ඒක ලියන්න බැරි නිසා ඒකේ නැත්තේ. එහෙම නැතුව ඒ බුරු කියනවා නෙමෙයි. කාට හරි ඕන ඕන විදිහේ වචන ටිකක් ලියලා තියන්න පුළුවන්. ඕන ඕන විදිහේ වචන වලට ඕන ඕන විදිහට නිර්වචන ගන්න පුළුවන්. මම දේශනයක් කරලා අවසානයේ ප්‍රශ්න අහලා බලද්දී මගේ දේශනේ 100%ක් වැරදි විදියට ගත්ත මිනිස්සු මට හම්බ වෙනවා. සියයට පණහක් වැරදි විදිර ගත්තු මිනිස්සුත් හම්බෙන සාකච්ඡා කරදදිම හම්බෙන්නේ. එතකොට පිරිනතුනේ ඔය සිද්ධිය පොතකට වෙන්න ඇද. පොත්තකට වෙනවා පිරිනතුනේ වාචික දේශනා කරන දෙයකට වඩා හාත් පස මහා පුදුම විදියේ වැරදි අවබෝධයන් සිද්ධ වෙනවා. ඉතින් 100%ක් ගන්න කෙනාට තමයි මේ වැරදි ධර්ම අවබෝධය කරගත්තා කියලා අපි කියන්නේ. නමුත් ඒක එහෙම වෙන්න බොහොම කාලයක් යනවා. තමන්ගේ කෝණයෙන් තමන් බලන විදියට තමන්ට හැඟෙන විදියට තමයි පිනතුනේ හැමෝම යමක් එකතු කරගන්නේ. ඉතින් මුළු ලෝකෙටම මේ මොහොතේ අහිමි දේ තමයි ප්‍රඥාව කියන එක. ප්‍රඥාව කියන එක අහිමි වෙලා තියෙනවා. මොකද්ද මේ ප්‍රඥාවෙන් කරන්නේ? ප්‍රඥාවෙන් කරන ප්‍රධානම දේ තමයි පිනතුනේ මේ ලෝකෝත්තරත්වයෙන් හඳුනා ගැනීමට මත්තෙන් එයා හඳුනා ගන්නවා ප්‍රඥාවන්තය දැනෙන දේ. තේරෙනව නේද? මේක හොඳයි, මේක නරකයි, මේක අසුබයි, මේක සුබයි, මේක පව්, මේක පිම්, මෙතන චේතනාව හොඳ නැහැ, මෙතන චේතනාව හොඳයි කියලා එයා ඉගෙන ගන්නවා ආත්ම සංවේදීකම. ඔන්න ප්‍රඥාවන්තයෙක්ගේ ලක්ෂණය. ආත්ම සංවේදී නැතුව වැඩ කරන්න මිනිස්සුන්ට බලපෑම් කරොත්, ප්‍රෙෂර් එකක් දුන්නොත් වැරදි. ගොඩාක් ආගම් එහෙම කරනවා. ආත්ම සංවේදී වෙන්න උගන්වන්නේ තමන්ගේ පොතේ හැටියට තද කරනවා, හිර කරනවා. හරියට අර සැර අම්ම තාත්තලා ඉන්න පවුල්වල දරුවෝ වගේ ඒගොල්ලෝ සැර කළා, බය කළා, රොබෝ යන්ත්‍ර බවට පත් කරනවා. කන්න කිව්වම ඇවිල්ලා කනවා, පාඩම් කරන්න කිව්වම පාඩම් කරනවා, නාන්න කිව්වම නානවා. හරියට අර මේ හරක් වගේ. ඉතින් මිනිස්සුත් ඒ විදිහට හදනවා. හදලා වෙන දෙයක් හිතන්න බැරි කරනවා. දැන් හමුදාව තුලත් එහෙම දෙයක් වෙනවා. ලෝකෙම, ලංකාව විතර නෙමෙයි. ඒගොල්ලන්ට හිතන්න බැරි කරනවලු ඉස්සල්ලම. අනසකට පමණක් වැඩ කරන්න හදනවලු. සීරෝ කරලා මනස. ඒක මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. ඊට පස්සේ මිනිස්සු අනසකට වැඩ කරන්න කරනවා මිසක් ඒකේ පෞද, පින්ද, මානුෂිකත්වයක් තියෙනවද නැද්ද අදාළත්වයක් නැහැ. ඕඩර් එක ආව නම් එච්චරයි. වැඩේ කළා. නිසා ආත්ම සංවේදී නැති මිනිස්සු ලෝකේ නිර්මාණය කරන විවිධ අවශ්‍යතා මත දුෂ්ට මිනිස්සු. දේශපාලනෙත් එහෙමයි. ඉතින් දේශපාලන ශේත්‍ර නොයෙකුත් දේවල් තියෙනවා. ඔය චීන බෞද්ධයා ඉස්සර කොණ්ඩෙ බැඳපු චීනුන්ට කියාපී කියලා අපි කිව්වනේ. ඒකට හේතුව අහිංසක යුගයක් තිබුණා චීන ජාතියේ. බෞද්ධ චීන ජාතිකේ බෞද්ධ චීන ජාතික හරි නිහතමානී, හරි සංවර, හරි වැදගත්, හරි නිර්හංකාර, බොහෝම වැඩ කරන, හැම දෙයකටම රැවටෙන වගේ ගතියක් තිබුණු කෙනෙක්. හරියට සිංහලයා වගේ උදාහරණයක් වශයෙන් කියතොත්. ඇයි ඒ? අපි බොරු නොකියන මිනිස්සු බවට පත් වෙනකොට අපි බොරු වලට රැවටෙන ගතිය වැඩි. මොකද හේතුව අපි හිතනවා අනිත් අය බොරු කරන්නේ යහපත් කියලා හිතනවා. ඔන්න ඕකයි වැඩේ. එතකොට මේ චීන මේ ඕයි කොණ්ඩ බැඳපු චීනුන්ට කියාපි කියලා කිව්වේ ඒකයි. බෞද්ධ චීන ජාතිකයයිද්දි හරිම දෙහැමි, හරිම ගුණ යහපත්. ඒ මනුස්සය බොරුවක් කරාවි, කපටිකමක් කරාවි කියලා හිතන්නේ අනෙක් කෙනාව. ඉතින් කොච්චර හරි බොරුවට කපටිකම් වලට එහෙම රැවටෙනවා. රවට්ටන්න පුළුවන් දෙහැමි. දැන් අපිට හරි ඉතින් කවුරු හරි බොරුවක් කියලා කිව්වොත් එහෙම පොරු පාරක් හරි පෙන්නුවොත් එහෙම අපි යනවනේ අනේ මනුස්සයාට මොකටද අපිට පාර වැරද්දන්න කියලා අපි හිතලා යනවා. ඊපස්සේ බලනකොට මේ මනුස්සයා විනෝදෙට අපිට පාර වරද්දලා. තේරෙනා නේද? විනෝදෙට පාර වරද්දලා. එහෙම කරනවා. ඊට පස්සේ දැන් මම තේරුම් ගත්ත ඔය විදිහට මිනිස්සු පාරවල් වරද්දන නිසා දෙන්නේක් නැත්තම් තුන් දෙනෙක් ගෙමුවත් පාරක් අහනවා. යන්න. එතකොට මේ තේරුම් ගන්නව කොහොම හරි 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 පාර. එහෙනම් මිනිස්සුන්ට පින්නතුනේ ගියපු වේගේ සම්පූර්ණයෙන් නතර කරලා මිනිස්සුන්ගේ ජීවිත දිහා කාමරවලට වෙලා බලාගෙන ඉන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මෙල රටවල් එක ගුවන් යානයක් නොපමෙනුණු එක විදේශික කණ්ඩායමක් නොපමෙනුණු රටට විශාල පාඩුවක් හැටියට සලකපු මුළු ලෝකයම ගුවන් තොටු පොළවල් වසා බලා සිටිනවා. දුම්රිය එක ගමනක් නොය නඩු දාන එක ගමනක් ගියේ නැත්තම් විනාඩි ගානක් පහ වුණොත් ඔළුව නමාගෙන හිටපු මිනිස්සු මුළු දුම්රිය ස්ථානම වසා තබා බලා සිටිනවා. මුළු ලෝකයම එකවර නිසල කරනවා, නිහඬ කරනවා. මේකටද අපි දියුණු ලෝකයක් කියලා කියන්නේ? මේකටද අපි සංවර්ධිත ලෝකයක් කියලා කියන්නේ? මොකද්ද මිනිස්සු ළඟ සංවර්ධනය වෙලා තියෙන්නේ? නැවත අපි හිතා බැලිය යුතුයි. දවසින් දවස ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා නම් මොන සංවර්ධනයක්ද? දවසින් දවස ආහාරයේ තියෙන ගුණාත්මක භාවය නැති වෙලා යනවා නම් මොන සංවර්ධනයක්ද? දවසින් දවස මිනිස්යාගේ ආයුෂ පිරිහී යනවා නම් මොන සංවර්ධනයක්ද? දවසින් දවස ගන්න හුස්ම පොද අපිරිසුදු වෙනවා නම් කුමන සංවර්ධනයක්ද? දවසින් දවස බොන වතුර ටික අපිරිසුදු වෙනවා නම් මොන සංවර්ධනයක්ද? මිනිස්සු දවසින් දවස මුළු ලෝකයේම මිහි තලයේම විනාශ කරනවා යයි මට හැඟෙනවා. මේ ලෝකයේ අලින් විසින්, කොටින් විසින්, රිලව් අඳුර විසින් විනාශ කරන්නේ නැහෙනේ. මේ ලෝකේ විනාශ කරන්නේ මේ දිවුණුයි කියන මහ සකඩ සතා. ලෝකේම මේ ගෝලීය උෂ්ණත්වය විනාශ කරන්න මේ සකඩ සතා වැඩන්නේ. මිනිස්සුන්ගේ මේ දියුණුව කියන එක ආධ්‍යාත්මික පැත්තට හරව ගන්න තමයි මේ වියසන මං හිතන්නේ ලෝකෙට ලබා දීලා තියෙන්නේ. මිනිසුන්ට තේරි ගොඩ නැගිලි ගොඩක් තිබ්බට වැඩන්නේ, යාන වාහන ගොඩක් තිබ්බට වැඩන්නේ, පොත්පත් ගොඩක් තිබ්බට වැඩක් නැහැ. මිනිසුන්ගේ ආධ්‍යාත්මය සංසුන් කරගත්තේ නැති වුණොත්, නිසල කරගත්තේ නැති වුණොත් වැඩක් නැහැ කියලා දැන් තේරෙයි. මහා අසාධාරණ දේවල්, මහා ලෝකේ නොපිළිගන්න අසාධාරණ නීති ප්‍රතිපත්ති ප්‍රතිපදා ලෝකේ ආරම්භ වෙනවා. තම ලෝකේ ඉන්නවා ඉතාම අවිහිංසාවාදී නායකේ, ඒ තමයි දලයි ලාම වහන්සේ. අර ඉන්නේ උන්වහන්සේ. උන්වහන්සේගේ රට චීන අල්ලගෙන මුළු ලෝකෙම වැරදිකාරයෙ බවට පත් කරන්නේ ඒ හාමුදුරුවෝ. චීන විසින් නියම කරන මුළු ලෝකෙම වැරදිකාරයත් ඒ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝගෙම රට අල්ලගෙන ලංකාවේ වගේ සමහර වෙලාවට මාළි කඩාගෙන වැරදිකාරයා මාළි කරේ දාන හිටපු මිනිස්සයා. මට ඒක මාළි කඩාගන්න හිතුනේ ඒ කරේ දාන හිටපු නිසා. ඒකයි හරි පුදුම වැඩක්. උන්වහන්සේ වැරදිකාරය බවට පත් අඩුම තරමේ උන්වහන්සේට ලංකාවට වඩින්න දළදා හාමුදුරු වන්දනා කරන්නවත් එන්න මේ අවසරයක්වත් ලංකාවේ දෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ටත් මුත්‍රා පිට වෙනෝ චීන කියන නාමේ කතා කරාම දැන් ඔය නිරෝධායනය කරන්න නැතුව චීන ලංකාව ඇතුළට ගන්න කියලා ඕඩර් එක ආපු ගමන් දේශපාලකයෝ වුණත් ඒක ක්‍රියාත්මක කරනවා. මොකද හේතුව චීන මොනවා හරි කිව්වොත් යනවා රෙද්දේ. තේරෙනවද? ඒ තරම් බයයි, නිවටයි, අසරණයි. ඇයි මේ ආර්ථිකයකට බයෙන්, ණය මුදලකට බයෙන්, උපකාරවලට බයෙන් තියලා හොල්ලලා තරපලා තියෙන්නේ? එහෙනම් මුළු ලෝකෙම මේ වෙනකොට ගමන් කරන්න ಗುಣධර්ම මත නෙමේ, සත්‍ය මත නෙමේ, මුදල් මත කියලා වගේ දෙයක් හැංගෙනවා. මිනිස්සුන්ට මුල මුදල් අවශ්‍යයි, පය පීදා ගන්න පාපිස්සක් හැටියට. කුණු පිහිද ගන්න පාපිස්සක් හැටියට මිනිස්සුන්ට මුදල් අවශ්‍යයි, ඔටුන්නක් හැටියට නොගත යුතුයි. ආර්ථිකයේ ඔටුන්නක් කර නොගෙන ගුණධර්ම ඔටුන්නක් කරගන්න, සත්‍ය ඔටුන්නක් කරගන්න, මිල මුදල් ධනධාන්‍ය බලතල නිලතල පාපිස්නක්සේ භාවිතා කරන්න. එච්චර එක ගරු කරන එකක් නෙමෙයි නේ, නිකන් පය බෙදාගෙන ගියාගේ ඇතුළට එච්චරයි පාපිස්නක්. ඒක පාවිච්චි කරනවා තමයි පාපිස්නක්. ඒක එකට එච්චර ලොකු වැලියු එකක් දෙන්නේ. එහෙනම් මිනිස්සු දැන් මේ දෙක පටලවල නේද තියෙන්නේ? ගුණධර්ම පාපිස්සක් වෙලා පාපිසි මිනිස්සු ඔළුවට තියාගන්නද කොහේද ලෝකේ? එකයි ධනවාදී ආර්ථික ක්‍රමවේද ලෝකෙ හැදිලා ගුණධර්ම පිරිහිලා තියෙන්නේ. ඉතින් මිනිස්සුනේ කවුරුත් කල්පනා කළ යුතුයි, ඉස්සරහට ලෝකෙ හැඩගැහෙන්න ඕන කොහොමද කියලා. රාජතන්ත්‍රයන් වලට වැඩි වගකීමක් තියෙනවා. සුරාවට මිනිස්සු තල්ලු කරන්නේ කවුද වැඩිපුර? රාජතන්ත්‍රය. දුම් වැටි වලට මිනිහා තල්ලු කරන්නේ රාජතන්ත්‍රය. සූදුවට මිනිස්සයා තල්ලු කරන්නේ රාජ්‍යතන්ත්‍රය. ඊළඟට මානව වර්ගයා තුළින්ම තමයි රාජ්‍යතන්ත්‍රයක් හැදෙන්නේ, වෙන කවුරුත් නෙමේ. එතකොට මේ මානව වර්ගයාගේම චින්තනයේ තමයි දෝෂ තියෙන්නේ. තමන්ගේ බිරිඳගේ තියෙන ආදරයට වඩා තමන්ගේ බිරිඳගේ අතින් හම්බ වෙන කොත්තමල්ලි වීදුරුවට වඩා මේ මිනිස්සයට වටිනාකමක් ලැබෙන රුපියල් 60,000 මාසෙට කාගේ හරි ළඟ වැඩ කරලා ගෘහසේවිකාවක් වෙලා ගන්න මුදල්. මන් දන්නේ සැබෑ පිරිමියෙකුට නම් තමන්ගේ ආදරණීය බිරිඳගෙන් හම්බ වෙන කොත්තමල්ලි වීදුරුව මේ වටිනවා, මම හිතන්නේ රුපියල් 100,000 200,000 හම්බ වුණත් මාසෙට මේ කොහේ හරි ගෙදරක. ඉතින් ඒ ගෑනු කෙනා ඊට පස්සේ ගිහිල්ලා මේ ඒ කොහේ හරි ගෙදරක ඉන්න මහත්තයෙකුට තමයි කොත්තමල්ලි අදනවා ඇත්තේ. තේ හදනවා ඇත්තේ. එතකොට මානව හැඟීමෙන් දුරුවී ගිහිල්ලා අරක්කු වීදුරුව වීම සඳහා තමන්ගේ පවුල විදේශ රටවල් වලට විකුණන පාපිෂ්ඨ මිනිසුන් නිර්මාණය. දවසක් මෙහි එහෙම රට යවපු පිණියෙක්ගෙන් මම දවසක් ඇහුවා, දැන් බලපන් ඔබේ ගෑණි බොහොම ලස්සන ගෑණි, බලන් අපරාධ ඔබේ මිනිහෙක් ගෑණි රට ගිහිල්ලා දැන් වෙන මිනිහෙක් එක්ක යාළු වෙලා ඇති කියලා. ඌකෝ වෙන්නේ නැති කිව්වා. ඊට පස්සේ මං කිව්වා උඹට දුක හිතෙන්නේ නැහැ, ඉතින් මාත් මෙහෙන් එකක් සෙට් කරගන්න ඕනේ කියලා කිව්වා. කොහොමද වැඩේ? ලෝකෙ තියෙන්නේ කොහේද? ලෝකෙ කොතනද තියෙන්නේ? ලෝකෙ මොනතරම් පහත් තත්ත්වයකට වැටලා තියෙනවද ඒ වචනවලම කියලා තේරෙනවා. කිව්වා හරිම සංවේගයි. ඉතින් බලන්න මිනිස්සු කොතනද ජීවත් වෙන්නේ? ඔතන ওই තැන්වල තියෙනවද ස්වාමි භාර්යා බැඳීමක් තියෙනවද? නෑ. දෙන්නත් එක්ක එකතු වෙලා ගෙයක් හදනවා. දෙන්නත් එක්ක එකතු වෙලා කුටු සෙට් එක ගේනවා. ඈ මිනිස්සුන්ගේ ජීවිතේ දේපලද ධන සම්පත්ද ගෙවල් දොරවල්ද එහෙම නැත්නම් ඊට වඩා ගියපු දෙයක්ද මනුස්සයන්ගේ ගුණාත්මක සංවේදී හැඟීම් මතු කරගත යුතු යුග යුග පහළ වී තියෙනවා පින්වතුනි. පිනතුනේ මේ 20 කියන කාරණය, මේ 2020 කියන කාරණය මේ ඉතිහාසයේ ඉඳලම බොහොම දරුණු අවධාරණයන් සිද්ධ වෙච්ච වසරක් හැටියට තමයි ගණන්නේ. 1720 මේ වගේ රෝගාබාධයකින් මිලියන 25ක් මැරිලා තියෙනවා. 720 තියෙනවා සටහන් කරනවා. 1820 දසලක්ෂයක් විතර මැරිලා තියෙනවා මේ වගේ රෝගයකින්. ඊට පස්සේ 1920 මිලියන 200ක් මැරිලා තියෙනවා. ඊට පස්සේ මේ 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 අවුරුද්දේ කොහොම වෙයිද දන්නේ නැහැ. දැන් මිලියන 7-800ක් ඉන්න එකේ මිලියන 200ක් මරා කිව්වම පොඩි ගාණක්ද? දැන් මේ කතාවේදී සඳහන් වෙනවා මේ රෝගාබාධ වලදී මිලියන 65ක් විතර මැරි කියලා. දැන් මේ ලංකාවෙත් ඉන්න මිලියන 20ක් 22ක් විතරනේ. ඒ වගේ ගාණක්. එතකොට ලංකාවගේ කී ගුණයක් මැරෙනවද? ලේසි නෑ මනුස්සයට. දහමක් තිබුණොත් මනුස්සයට මරණ බිය නැහැ. අපි මේ ඉතාලියේ ඉන්න පිරිසත් කතා කරලා අපිට මැසේජ් එකක් එවලා තිබ්බා. හාමුදුරනේ ඔබ වහන්සේගේ ධර්මයේ නොති වෙන්නට අපිටත් මරණ බය සෑහෙන්න තදින් දැනේවි කියලා. ඒ කියන්නේ රෝගාබාධයක් තියෙනවා, ඒකෙන් සුව වෙන්න ඕන කියලා අපිට මේ හිතෙනවා. නමුත් මරණ බිය මහ ලොකුවර දැනෙන්නේ මේ ආත්ම දෘෂ්ටිය දුරු කරලා ජීවත් වෙන්න ඉගෙන ගත්ත නිසා. වෛරය, ක්‍රෝධය, ඉස්සියාව, තණ්හා, මාන්නය, දිට්ඨිය ආවට පින්නතුනි ඒවා බොහොම අවම වශයෙන් එන්නේ. සක්කාය දිට්ඨික සමන්විත පුජ්‍යලයාට වෛරය, ක්‍රෝධය, ඉස්සියාව, තණ්හාව, මාන්නය බොහොම බරපතල විදියට එනවා. ඒ වගේම මරණ විය බොහෝම ත්‍රාසජනක විදියට හැමිනෙනවා. ඒක කියන්න බැරි තරම් භයානක සංවේදනාවක් ඇති කරන තත්ත්වයක් බවට පත් වෙනවා පින්තුනේ. අපි දැකලා තියෙනවා වෙන රටවල්වල මිනිස්සු මේ මරණ බය කියන එක හොඳට ඇති වෙච්ච අවස්ථාවන්වල මුළු ශරීරයම වෙවුලමින් කටයුතු කරන නියුමෝනියාවට වෙවුලන එක එක වෙනම කතාවක්. මරණ බියට මිනිස්සු වෙවුලනවා. මුළු ඇඟම සලිත කරනවා දඩ ගාලා. එතකොට මිනිස්සුන්ට මේ මිනිස්සු දියුණු කරගත්ත මිනිස්කම මිනිස්කමක් නොවේ කියලා තවදුරටත් තේරුම් අරගෙන මිනිස්සුන්ට දැන් සතුන් ආදර්ශයට ගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ කුරුල්ලෝ හැම මේ විදුලි කම්බිවල ওই තැන් තැන්වල ඉන්න අවස්ථාවල මම දකිනවා උන්ට කිසිම අඩුවක් නැහැ නේ කියලා. සෙල්ෆෝන් නැති උනායි, SMS නැති උනායි, මයික්‍රෝ අවන් සීතකර නැති උනායි කියලා කිසිම අඩුවක් නැහැනේ ඒගොල්ලන්ගේ ආදරයට, ඒගොල්ලන්ගේ පැවැත්මට, ඒගොල්ලන්ගේ සොඳුරු බවට කිසිම අඩුවක් නැහැ නේද කියලා මට තේරෙනවා. අපිට සීතකරණේ උවමනා උනේ මේ ජරා දිවි පැවැත්ම නිසානේ. ඉස්සර ගැමියාට සීතකරණේ ඕන්නේ එවලි වෙලින් කඩාගෙන ඇවිල්ලා අම්මා උයන්නේ නේද? සීතකරණේ උවමනා උනේ පහසුවක් නිසා නෙමෙයි, මේ කාලකන්නේ දිවි පැවැත්ම නිසා. සීතකරණේ දවස් ගණන් දාලා කල් තබා ගන්න ඖෂධ දාපු ගිරිහට්ටියක් කන එකද හොඳ? එදාම දුවාගත්තු ගිරිහට්ටියක් කන එකද හොඳ? කල් තබා ගැනීමේ ඖෂධ දාලා සුපර් මාකට් කියලා ලොකුවට දාලා ඒවයි මාස ගණන් වල පල් වෙන්න තියලා කිරි ටිකක් බොන එකද හොඳ? එවල එළ දෙනගෙන් කිරි දොවාගෙන පස්සවල බොන එකද හොඳ? මං හිතන්නේ මේ ලෝකෙ මේ තියෙන ඔක්කොම සංකීර්ණ දේවල් ආයි නැති කරලා දාලා ආයි අර එළදෙනෙක් හැම ගෙදරකම එළදෙනෙක් හදාගත්ත කිරි කන්න. කිකිලියෙක් කුකුලෙක් හිටිය බිත්තරයක් දාලා බිත්තරයක් කන්න. ඒක පව පින පැත්තක දානවා. මිනිසුන්ගේ පෝෂණයට මිනිස්සු එහෙම ප්‍රායෝගික දේවල් තියාගෙන තිබුණා. මේ මේ වගේ ජරා ජීර්ණ පැවැත්මවල් තිබ්බේ නැහැ. නිසා මිනිස්සුන්ගේ නිරෝගීකම ඊට වඩා හොඳින් දක්වනවා. හැබැයි යුග යුග හැම කාලකදීම විවිධ අසාත්මිකතාවලින් රෙද රෝගවලින් බුද්ධ කාලයේ පවා ඒ තුම් බිය නැති කරන්න බුදුහාමුදුරුවෝ කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ පින්තුනේ මේ විනාශයන් සිද්ධ වෙනවා. මනුෂ්‍ය ජීවිතවලට සිදුවෙන හානි නොහිතන වෙලාවක නොසිතූ මොහොතක සිදුවෙන බැවින් වහවහා ධර්ම අවබෝධය ඇති කරගෙන ජීවන අවබෝධය ඇති කරගෙන ජීවත් වීම සඳහා කටයුතු කරන්නට වග බලා ගන්න කියන පණිවිඩය අපි සිත් තුළ දරාගමු. ඒ වගේ මුළු ලෝකයටම අපි මේ පණිවිඩය දෙමු. ජීවිතයේ පිළිබඳව විමසුන් ඇසකින් බලන්න. කවුරුත් කියනවට වැඩ කරන රොබෝ යන්ත්‍ර වෙන්න එපා. අපි මෙහෙදි පුරුදු කරන්න පිටුතුන යමක් කියලා ඔබේ ඔළුවේ පුරවල දෘෂ්ටිගත කරන්න නෙමෙයි. අරක හරි මේක වැරදි කියලා මේ න්‍යායාත්මක ප්‍රතිපත්ති හදන්න නෙමෙයි අපි කැමති. ඔබ හිතන්න පුරුදු වෙන මිනිහෙක් වෙන එච්චරයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හිතන්න පුරුදු වෙන්න. කොහොමද හිතන්න පුරුදු වෙන්නේ? කල්පනා කරන්න පුරුදු වෙන්න. යමක් ගැන කල්පනා කරන්න පුරුදු වෙන්න. ඒක තමයි විදර්ශනා කරනවා කියන්නේ. කල්පනා කරලා බලන ජීවිතය ගැන. දැහැමි තැනකට යහපත් තැනකට පින්නතුනේ තමන්ගේ සිත පැමිණෙනවා කල්පනා කරන විට. ඇත්ත නැත්ත වටහා ගන්නවා. පෙට්‍රෝල් වැඩිච්ච බල්ලෙක් වගේ, හොරි හැදිච්ච බල්ලෙක් වගේ දුවන්න ඕනේ නෑ ලෝක පුරාම. දැන් මේ සමාජයේ සිටින හැම තරාතිරමකම අය හමු වෙනවා අපිට පෙන්වතුනේ. ඒ හමු වෙනකොට හැම දෙනෙක්ගෙම ළඟ තියෙනෝනේ මදි කියන ගතිය. පුදුම වැඩක් ඒක. ගොඩාක් තියෙන මනුස්සයට තමයි ගොඩාක් මදි. හැම මනුස්සෙම තව මනුස්සෙක් ඉස්සරහින් තියලා කල්පනා කරලා ඒ මනුස්සය සැප විඳිනවා ඇති කියලා උපකල්පනය කරනවා. දැන් පල්ලෙහා නිලයේ ඉන්න එක්කෙනා හිතනවා ඇති, ඒ කියන්නේ කැබිනට් ඇමති කෙනෙක් හිතනවා ඇති අගමැති සෑහෙන සැප විඳිනවා ඇති කියලා. අගමැති හිතනවා ඇති ජනාධිපති මාර සැපක් විඳින්න මිනිහවදාම මයික් එක ඉස්සරහා ඉන්නවනේ මාර සැපක් විඳින්නේ කියලා. ජනාධිපතිලටත් හිතනවා ඇති දියුණු රටවල් වල අරහවල් ජනාධිපති සෑහෙන සැප විඳිනවා ඇති කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් සෑහෙන සැප විඳිනවා ඇති කියලා. මිනිහට කොරෝනාද මන්දා, එයාට සැප විඳිනවා ඇති කියලා හිතනවා වෙන්න පුළුවන්. කොහෙවත් නැහැ පින්නතුනි. නිලතල වලින් දරදහන්නේ වලින් සැපේ අහිමි වෙනවා මිසක් සැප ලැබීමක් නෑ. බලය ලැබෙන්න ලැබෙන්න ගිනි ගන්නවා විසක් නිවෙන්නේ නෑ. ධනෙ ලැබෙන්න ලැබෙන්න ගිනි ගන්නවා විසක් නිවෙන්නේ නෑ. වෙන තුනේ ඒ ලැබෙනවා කියන එකෙන් අදහස් කරේ මම මගේ ආත්මේ කොට ඒව තියාගෙන කටයුතු කරනවා නම් තමයි ඇත්තන්ට ඒ ගිනි ගැනීම පහළ වෙන්නේ. එහෙම නැත්තම් ඒව පොළොවේ කියලා හිතාගෙන ජීවත් වෙන්න කල්පනා කරපු ගෙනාට ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මහ පොළොවේ පවතින දෙයක්. ජාතිකත්වයේ ආගමිකත්වයේ කියලා පටලවාගෙන ඒ වයින් උම්මාදයට පත් වෙන්න මනුස්සයා ගිනි ගන්නවා. මේ මස් කුඩකට කොහෙද ආගම? කාටත් මනුස්සයන්ට තියෙන්නේ ඇවිදින මස් කුඩා. ඒ මස් කුඩේ කොහෙද ආගම? ඒ මස් කුඩේ කොහෙද ජාතිය? ඒ මස් කුඩේ කොහෙද කුල මල භේදයක්? ඒ මස් කුඩේ කොහෙද රටවල් අයිතිය? මේ ටික කියලා දෙන්නේ නෑනේ මේ පූජකයෝ කියන මිනිස්සු. ඒ මිනිස්සු ඔක්කොටම වඩා නිකා බේදෙන් පෙරලා ඒ මස් කුඩ ඇතුලේ තියෙනවා සියන් නිකා, රාමඤ්ඤ නිකා, අමරපුර නිකා, සෝජින් නිකා තියෙනවා මස් කුඩේ. එතකොට දැන් මේක උගන්වන්න ආපු මිනිස්සු ළඟ ඒ මස් ගොඩවල් වලට ඒ වගේ දේවල් දුන්නහම, ඇටකටු ගොඩවල් වලට එහෙම දුන්නහම ඉතින් මිනිස් සමාජයක් කොහොමද හදන්නේ? ඒව නිකන් හුදු සම්මත විදිය පමණක් විදියට භාවිතා කරමින් ආධ්‍යාත්මයන්ට පටලවාගෙන මාන උද්දච්ච විද්‍ය හදාගෙන තියෙන දේවල් නොවේ. ඒවා හදා ගන්න තියෙන දේවල් නෙවෙයි. මට ඒක ගැන කතා කරන්න පුළුවන්. මම ওই නිකා දෙකේ මහාන වෙලා තියෙන මං සියන් නිකායේ මහාන වෙලා හිටියා. දැන් සෝජි නිකායේ මහාන වෙලා තියෙනවා. මානසික ගුරු බැටද නිකාය හතරේ පහේ වුණා. අලුතින් නිකායක් හදලා හරි අදාරි මාරෙන්න පුළුවන්. ඔන්නිකා අදලා ගන්න හරි පුළුවන්. ඒක ඊට පස්සේ යන්නේ. සම්මත මායාව තමයි බොහොම බරපතල. එවන අපි නිරන්තරයෙන්ම පින්නතුනේ නොයෙකුත් මේ කාරණාවල් කියලා පින්නතුම යොමු කරන්න සිතන්න. විදර්ශනා කරන්න, විපස්සනා කරන්න. මෙහි සත්වයෙක් කොහිද? මේ ජාතියක් කොහිද? මේකේ වර්ගයක් ආගමක් කොහිද? නිකායක් කොහිද? පුජ්‍යලයෙක් කොහිද? ගැටෙන්න පුජ්‍යලයෙක් කොහිද කියලා හොයන්න නැති වෙනතුනේ. ඒකටයි අපි යොමු කරන්නේ. සත්‍යයටම හිතන්න තියෙන ඉච්චරයි පින්නතුනේ. ඒ කියන්නේ දැන් රටවල් අතර ભેදත් මිනිස්සු නැති කරලා ලෝකවාසීන් විය යුතුයි. ලෝකවාසීන් වෙලා ලෝකෙටම එකම මුදල් වර්ගයක් සම්මත වුණා නම් හොඳයි. මුළු ලෝකෙම එකයි. ඉතින් ලෝකෙම ගම්මානයක් වෙන්න යනකොට බේදයක් නැතුව මොන රටෙන් ආපු මුදල වුණත් කමන්නේ. රුපියල් වුණත් කමන්නේ, ඩොලර් එක වුණත් කමන්නේ, ඩොන් වුණත් කමන්නේ, රියල් වුණත් කමන්නේ. මොකක් හරි ලෝකෙ එකම එකක් වුණා මිනිස්සුන්ට කරදරයක් නෙවෙයි. කොළ ගැල්ලන්නේ තියෙන්නේ. ඊට පස්සේ මේ කොළ ගැල්ලේ මූණ දාගන්න තරග කරන්නේ මගේ මූණ මේකේ දාන්නේ කියලා. බේදේ තමයි. ඒකෙන්වත් සමගියක් හටගන්නේ. අපි ඔක්කොම පාවිච්චි කරන්න එකම මුදල් කියලා මොන ඕවා හදන්න බෑ. එහෙම හැදෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ ලෝකයේ කවදාවත් මේ පාපිෂ්ඨ සමාජයක් නැති කරන්න බෑ. දුර්ජන මිනිස්සු නැති කරන්න බෑ පින්වතුනි. දැන් මම පුදුම වුණා. දැන් මම ඊ පෙරේද දැම්මා මේ එක්තරා ડોක්ටර් කෙනෙක් කිව්ව මේ කොරෝනා සනීපේට ස්වාමීන් වහන්සේ මේ වෛද්‍ය ක්‍රමේ ප්‍රතිකාරයක් තියෙනවා ප්‍රතිකාර තියෙනවා වේලාසනින් දැනගත්තොත් ඕන කෙනෙක් එවන්න අපි ඒකට බෙහෙත් කළාම ඔක සුවපත් වෙනවා කියලා. ඉතින් මම ඒ ડોක්ටර්ගේ ටෙලිෆෝන් නම්බර් එකයි ඒකයි මම ඉතින් ඔය අන්තර්ජාල වෙබ්සයිට් එකට දැම්මා. දැම්මා මේක මිනිහෙක් කතා කරලා මට බයිනෝ ආමුදුරුවනේ ඔය ලෙඩේ හොඳ කරන්න බෑ. ඔබ වහන්සේ බණක් කියාගෙන ඉන්න මේ 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 ඌව නතර කරන්න කියලා. මං කෝවා ඔතුමා කොහොමද දන්නේ ඒක සුවපත් කරන්න බෑ කියලා. මිනිහා මට බයින්න පටන් ගත්තා මේ උදේ පාන්දර. ඉතින් මං ඌට දෙකක් කියලා ඉරලා තෝ වගේ පිස්සෙක් යකෝ කියලා දෙනවා. මං තිබ්බයි තියෙන්නේ. ඈ පුදුම මිනිස්සු. එතකොට බණක් ධර්මයක් කිව්වම කොහොම බණීද කියලා හිතුණා. මේ වෛද්‍ය උපකාරයකට කැමති කෙනෙකුට මේක දැන් මිනිහා කියනවා නෑ නෑ ඕක සුවපත් කරන්න බෑ ඕකට බෙහෙතක් නෑ බැහැල්ලු. ඉතින් වෛද්‍යවරයා කියනවා නම් මම ඒක පොඩ්ඩක් අවධාරණය කරගත්තාම එහෙම අභියෝගයක් බාරගන්න කෙනාම වැදගත් නේ අපිට. මේ මොකක්වත් බෑයි බෑයි කියන ලෝකෙ එකෙක් හරි ඉන්නවා මම සුවපත් කරනවා. ඒ අභියෝගේ බාර ගන්නවා. වැඩි වෙන්න කලින් නරක් වෙන්න කලින් එන්න ඕනේ. ඉතින් පේනහලු ටික නරක් වුණාට පස්සේ ගිහින් දුන්නට වැඩක් නැහැ. මේ මනුස්සර හොඳකම් කරන්න බෑ. මේක ආසාදනයේ උගුරට උනට එන කිට්ටු වෙනකොට මේ මනුස්සට ගිහින් කිව්වොත් මේ වෛරසය පපුව සෙම වලින් බේර ගන්න බෙහෙත් තියෙනවා. ඒක වේගයෙන් ක්‍රියාත්මක කරනවා. ඊළඟට වෛරසයෙන් දුර වෙන්න වැඩපිළිවෙලක් ඇති. දැන් විශාල ප්‍රමාණයක් ඔය දැන් සුවපත් වෙන්නේ. යම් ප්‍රමාණයක් මේ මැරෙන්නේ. අර ප්‍රතිශක්තිකරණය නිසා. ඉතින් ඒ නිසා මේ එහෙම නැහැ කියන්න බෑ. අංගසි ක්‍රියාවලියක් තියෙන්නේ ඕනම සිද්ධියක ඒ ක්‍රියාවලියක ප්‍රතික්‍රියාවලියක් සකසුවාම ඒකේ ක්‍රියාත්මක වෙන දෝෂය තේරුම් ගත්තහම පුළුවන්. මිනිස්සු ඒ වගේ දුෂ්ට සිතුවිලි වලින් ක්‍රියාත්මක වෙනවා පින්නතුනි. දුෂ්ට සිතුවිලි වලින් ක්‍රියාත්මක වෙන මිනිස්සු ඉන්නවා. මේක හරි භයානකයි පින්නතුනි. හරි භයානකයි. ඉන්න ඇදක් දුන්නාම නිවහනක් දුන්නාම ඒ මිනිස්සු ප්ලේන්ටි එක පහ වුණා කියලා Facebook දානවා. ඈ තවන්ට කෑම වේල පහ වුණා කෑම වේලෙම කරි මැස්සෙක් හිටියා එහෙම නැත්නම් මේ කෙස් ගහක් තිබුණා කියලා එකක් දාන මේ නොමිලි දුන්නා ජීවත් වෙන්න නොමිලි අවස්ථාව දුන්නා ඉන්න දුන්නා එන්න දුන්නා පවතින දුන්නා පොඩි අඩුපාඩුව අල්ල ගන්නවා. ඇයි ඒ දුර්ජන ගතිය දුෂ්ට ගතිය හෙලා දකින ගතිය? දැන් අර හයිවේ එකේ යනකොට ඒ වෙනත් පාක්ෂිකයෙක් හයිවේ එකේ ගියේ තව පාක්ෂිකයෙක් හයිවේ එක හැදුවේ. ඒ මිනිහ හයිවේ එකේ යන ගමන් සීට් එක උඩ පැනලා කියනවා මේකේ වලවල් මේකේ හරි නෑ මේකේ ගෑස් වෙනවා. ඒ වගේ දුෂ්ට ගති තියෙනවා. දුර්ජන ගති තියෙනවා. මේවා තියෙන්නේ උගත්තු ළඟ. නූගත් මිනිස්සු ළඟ නෙමෙයි. දැඩි දුෂ්ට ගති, දැඩි වෛරී ගති, දැඩි උපායශීලී පාපිෂ්ඨ ගති තියෙන්නේ උගත්තු ළඟ. දැන් ඕ ලෙවල් අසමත් ළමයි ළඟ තියෙනවද අර විශ්වවිද්‍යාල ළමයි ළඟ තියෙන අගුණ දුර්වලකම්? නෑ පින්නතුනේ. සාම උසස් පෙළෙන් නතර වෙච්ච ළමයි ළඟ නැහැ අර විශ්වවිද්‍යාලේ ඉන්න ළමයි ළඟ තියෙන අගුණ දුර්වලකම්. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා එළියට එනකොට ළමයා යක්ෂයෙක් වෙලා අම්මා සලකන්නේ අම්මට සලකන්නේ තාත්තට සලකන්නේ මේ කවුරුත් මේ මේව කරන්නේ මොකද අම්මා තාත්තා ජොලි කරන්න ගිහිල්ලා තමයි අපි හැදුනේ කියලා උන්ගේ ඔළුවට දාලා ඉවරයි. එහෙනම් මේ උගත්කමේ කියලාක ලබන තැනම තමයි විනාශ කරලා තියෙන්නේ. අර එක හාමුදුරු කෙනෙක් හිටියා දිගටම තමන්ගේ ගෝලයේ බොහොම අමාරුවේ විශ්වවිද්‍යාලය යවුවා. වික්ෂුන් වහන්සේලා උගන්න උගන්න විශ්වවිද්‍යාලය යන යන එක සිවුරු වෙරලා ගියා. තේරුණාද? උන් ගිහිල්ලා එහෙන් කෙල්ලෙ සෙට් කරගන්න විශ්වවිද්‍යාලෙම හාමුදුරුවෝ
ගුරුපත් වීම හම්බෙච්ච ගමන් ඌ ඒකද කියලාත් කියනවා. පස්සේ කල්පනා කරා හම්දුරු මූ එක එක විශ්වවිද්‍යාලෙනේ යවන්නේ. උඹල පන්තලේ පොතපත කියවන් හිටපියන් කියලා. ඇත්ත එන්නේ. මොකද යවුව ගමන් ඌ එන්නේ නේනේ අය. ඉතින් හරි ප්‍රශ්නයක්. අධ්‍යාපනය කියලා මොකක්ද අධ්‍යාපනය? කුමටද අධ්‍යාපනය? ආර්ථිකයේ කුමටද? මේ හැමදේම කුමටද යන්න පිළිබඳව නැවත ප්‍රශ්නාර්ථයක් යොමු කරගෙන මිනිස්සු බලන කටයුතු කරන්න ඕන. තමයි යන ගමන තුළ කෙලවර සුන්දරත්වයක් සාර්ථකත්වයක් තියෙනවද නැද්ද කියලා බලන්න ඕන. දැන් මම මේ කිසිම බණක් කිව්වේ නෑ අද. පැත්තකට වෙලා අහස දිහා බලාගෙන, ගහකොළ දිහා බලාගෙන, ජීවිතේ දිහා බලාගෙන, තමන්ගේ අතීතයේ දිහා බලාගෙන, අනාගතයේ දිහා බලාගෙන, වර්තමානයේ දිහා බලාගෙන කල්පනා කරන්න. එතකොට ගොඩාක් දේවල් තීරේවි. ඒක මට කියන්න බෑ මේ දෙයි තේරෙන්නේ ඔබට කියලා. එතකොට ගොඩාක් දේවල් තේරෙවි. අපේ මේ දලයි ලාමා වහන්සේ කියන්නේ දවසකට පැය භාගයක් නිහඬව ඉන්න වෙලාවක් වෙන් කරගන්න කියලා. ඒ සාමාන්‍ය ගිහි කෙනෙකුට, සාමාන්‍ය විශේෂ යෝගාවචරයක් නොවන කෙනෙකුට. ඇයි මේ නිහඬව සිටින කාලේ ගොඩාක් දේවල් ඒ නිහඬ බව ඔබට පවසාවි, යමක් උගන්වාවි, කියා දෙවි. මන්නම් පින්නතුනි, මට මේ ආධ්‍යාත්මික ලෝක විශ්වයේ තියෙන පණිවිඩය පැමිණෙන්න උපකාරක වුණු පළවෙනි උපකාරය කුමක්ද කියලා ඇසුවොත් මම කියන්නේ මෙන්න මේ හුදකලාව, නිහඬ බව. මට හොඳට කැලෑවල් වල ආරණ්‍ය වල ඉන්න ලැබුණා. මට හොඳට තනියෙන් ගල් ගුහාවල් වල ඉන්න ලැබුණා අවුරුදු ගණන්. මට ඉන්න ලැබුණා. දැන්ුණත් මම ඒ හුදකලාවේ ඉන්න කැමැත්ත තියෙන්නේ. නගරේ සිටියත් මම මගේ පාඩුවේ ඉන්නවා. හුදකලාවේ ඉන්න පුළුවන් තරම්. ඒ දේ අපිට උගන්වන දේ, ඒ දේ අපිට පවසන දේ අපිට පොත්වල ලියන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි මහා විශ්ව ඥානය. ඒ මහා විශ්ව සමදියාව, විශ්ව සත්‍ය, ශක්තිය නෙමෙයි සත්‍ය, විශ්ව සත්‍ය, ලෝක සත්‍ය කියන එක අපිට පුජ්‍යලත්වයෙන් තොරව, ආගමකින් තොරව හඳුන ගන්න පුළුවන්. මම මේ ආගම්කාරයන්ට බණ කියන්නේ. මොකද ආගම්කාරයට දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය ඇබයක් වගේ ගහගෙන තියෙන. ඒ ඇබේ තියෙනකම් ඒ මනුස්සර බණ ඇහෙන්නේ නැහැ. ධර්මයක් ඇහෙන්නේ නැහැ. සත්‍ය ඇහෙන්නේ නැහැ. යට ඇහෙන්නේ ආගමේ දෝංකාරය විතරයි. ඉතින් මේ ලෝකේ තම මස් ගොඩක් කියලා තේරුම් ගත්ත, පොදු මානවයෙක් කියලා තේරුම් ගත්ත, පොදුවේ හුස්ම ගන්න කෙනෙක් කියලා තේරුම් ගත්ත කෙනෙකුට මේ විශ්වයට අහුම්කම් දෙන්න පුළුවන්. ඇඳුම් වලින් ඔහි ආගම තිබ්බට කමන්නේ. ඒ මන මානසිකව පුරව ගන්න එපා, මුලින් පුරව ගන්න එපා. ඒව ඇඳුම් වලම තිබුණා. ඔබ ආගමිකයෙක් නම්, ඔබ ජාතිකයෙක් නම්, ඔබ තවත් ආගමිකයෙකුට, තවත් ජාතිකයෙකුට වෛරය පතුරවමින් ඇති. මේ සීල දෙනාට කියන්නේ ලෝකේ ඉන්න. ඔබ ආගමිකයෙක් නම්, ඔබ ජාතිකයෙක් නම්, කුමන හරි ජාතිකයෙක් නම්, ඔබ තවත් ජාතියකට, තවත් ආගමකට වෛරය පතුරවමින් ඇති. ඇත්තද නැත්තද? එච්චරයි. හදවතින් ඔබ ආගමිකයෙක් නම්, ජාතිකයෙක් නම්, ඔහුට ප්‍රතිවිරුද්ධවාදියෙක්. ඔහුට වෛරය අනිවාර්යෙන් පතුරවන්න. දැන් බුදුදහමේ මාර්ගඵලයක්වත් නොලබා රියල් බුද්දිස්ලා ඉන්නවනේ, රියල් මංක්ලා ඉන්නවා.
මං කියලා කිව්වත් කමන්න ඒගොල්ලන්ට රියල් මං කියලා ඉන්න මේ ඒ ඒගොල්ලොත් එහෙමයි සිසු මාර්ගඵලයක් ලැබලා නැහැ උනාට රියල් බුද්දිස් අපි තද බෞද්ධ බෞද්ධ ආගමිකයා ඒ කියන්නේ තනිකර වෛරක්කාරයේ ඒසක් කවුරු හරි තද ආගමිකයෙක් නම් ඔහු තද ජාතිවාදියෙක් නම් ඔහු හොඳ මිනිස්සෙක් නෙමෙයි. ඔහු වෛරක්කාරයෙක්. දැඩි පරමාර්ථවාදියෙක් නම් දැඩි සමාජවාදියෙක් නම් ඔය මොන වාමාංශද දකුණද වමද මොන වුණත් කමන්නේ මොනවාදියෙක් නම් ඒ මිනිස්සේ වෛරක්කාරයෙක් වෙනවා මිසකේ මිනිස්සට මේ ලෝකයේ ඇත්ත දකින්න බෑ. ඒ නිසා අන්ත දුරලන්න මේ දාගත්ත අන්ත දුරලන්න මේ ඇඟී තියෙන වේගයක් ඕක. මේ වේගයේ දුරලන්න මනුෂ්‍යත්වෙ පිබිදෙන්නේ විතරයි. ආගමේ හැම ගැලෙවුවට පස්සේ ජාතියේ හැම හැව ඇරියට පස්සේ මිනිස්සය මිනිස්සෙක් වෙනවා. මිනිස්සුන්ගේ ඇස් වැසී පවතින්නේ ඇස් වැහිලා තියෙන්නේ. ඉතින් මේක පින්තුනේ අපිට උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ව හිතලා හිතලා තේරුම් ගන්න ඕන දෙයක්. ඒක මහා විශ්ව සාධාරණ සත්‍යයක්. බෙදන්නේ නැති තැනට ආවට පස්සේ එයාට මේ ලෝකය ඇත්ත මරුවා සමීපව මිනිස්සුන්ගේ ජීවිතයේ අත වනද්දි වනන්දි මිනිස්සු තවදුරටත් ඒකෙන් බේරෙන්න නෙමෙයි ඒකට මුහුණ දෙන්න හිත හදාගන්න පුරුදු වෙන්න ඕන. මේ අසහන සිටින අපි සියලු දෙනාම මේ සියවසෙන් එහාට යන අය නෙමෙයි. ගොඩාක් දෙනෙක් මේ 50 වෙනි සංවත්සරයේ 2050 සමරන අයත් නොවෙන්න පුළුවන්. සියලුම දෙනා අපි 2100 සමරන්නේ නෑ. එතකොට තමන්ගේ මනසෙන් තමන් අහන්න ඕන මොන හිලව්වකට මේ දෘෂ්ටි පුරුවන් ඉන්නවද කියලා. මොන දෙයකට මේව අල්ලගෙන ඉන්නවද කියලා යටි සිතෙන් අහන්න ඕන. මේ යටි හිතනේ හදන්නේ සචිත්ත තම සිතයි හදන්නේ. ඔබ හොඳයි ඔබේ හිතයිනේ හදන්නේ මේ හදන්නේ ඔබේ හිත හදන්නේ. ඔබ හොඳයි ඔබ අඩුවක් නෑ. සංසුන්කම ඇති කරගන්න බොහොම අමාරු වැඩක්. ඒ සංසුන්කම ඇති කරගන්න මහා අභියෝගයක්. ඒක සමහරලාට සංසුන්කම ඇති වෙච්ච අයට යගේ දැනෙන්නේ නැතුව ඇති. නමුත් මේ හිතේ තියෙන සංසුන් බව බොහෝ ලොකු දෙයක්. ගොඩාක් මිනිසුන්ට නැති දෙයක්. දැක්කද පින්නතුනේ තමන්ට කොරෝනා අසනීප ඇති වුණාම අනිත් අයට කොරෝනා බෝ කරන අය ලිෆ්ට් එකේ නම්බර් 4 වට කෙල ගහනවා. ටච් කරන කාට ගෑවෙන්න. පිටිපස්සෙන් ගිහිල්ලා ඇඳුමට කෙල ගහලා එනවා. එයාට ගෑවෙන්න. ඇයි එහෙම දේවල් කරන්නේ? තැන් කොයදෝ රටක ඉන්න ශ්‍රී ලාංකිකයෙකුත් එහෙම පුරුදු වෙලා කාන්තාවකට, ඒ ශ්‍රී ලාංකික කාන්තාව කියන අනේ මට ලංකාවට එන්නේ නැත්තම් පවුලත් පවුලේ ඔක්කොමත් එක්ක බදාගෙන මැරෙන්න කියලා. පිටරට කියන කාන්තාවට හැදිලා. හැදිලන පස්සේ ඒ කාන්තාව වීඩියෝ එකක් දාන්නේ මට එන්න විදියක් නැහැනේ පවුලේ ඔක්කොමත් එක්ක එකට මැරෙන්න. දැන් හරිගෙන ඉන්නම් කල්පනා කරන්න පුතේ, මම මෙහෙ මැරෙන උඹලා ජීවත් වෙන්නේ දුක් නිරෝගී කියලා මේ අම්බණ්ඩි කියන්නේ මට ඇවිල්ලා උඹලා ඔක්කොම එක මැරෙන්න ඕන. ඒ කියන්නේ මං හම්බ කරපු උඹලා කාලා ජීවත් වෙයි කියලා මටත් දන්නේ නැහැ. කොහොමද දන්නේ? මොකද්ද පරමාර්ථය කියන්නේ තේරෙන්නේ නැහැ. මොලේ කොතනද තියෙන, එහෙම නැත්නම් කොරෝනා හැදුනහම මොලේ මොකක් හරි වෙනසක් වෙනවද දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අර මේ අර මේ නිරෝධායනය කරන්න එකයි යද්දී අර කොරෝනා හැදිච්ච මිනිහෙද්ද කොහෙද රියදුරාග බෙල්ල මෙරිගලා පණින්න හදලා තියෙනවා. එතකොට මම හිතන විදිහට මේක එහෙමත් තියෙනවා ඇති. දැන් ගෙවල් වල හැංගි හැංගි ඉන්න ඕනද අර ගිහිල්ලා පැනලා ඈ තමන්ගේ අසනීපේ සුව කරගන්නත් පුළුවන්. ගෙවල් වල එහෙම ඉන්න මිනිස්සුන්ට හැදෙනක නවත්තන්නත් පුළුවන්. විදේ රටවල් වල ඉඳලා ඇවිල්ලා ගෙවල් වල ඉන්න අයටත් බෝ වෙන්න නගරේ සමාජයේ හැසිරෙන එක හරි නෑ. ඉතින් ඒවා වින් වෙලා මනුස්ස ප්‍රතිකාර කරන්න ඕන. ඉතින් මේ ගුණධර්ම වඩා දියුණු කරගන්න, වඩා දියුණු වෙන්න හිතන්න, මිනිසුන්ගේ චින්තනය පෝෂත් කරන්න මේ විශාල මෙහෙවරක් කරන්න වෙනවා මේ සමාජයට. අර සිංහලයම සිංහලයට යමක් කරන්න දෙන්නේ නැහැ වගේ අර අපායේ වහලක් නැහනේ. ඒ වගේ ඉතින් අපේම රටේ කවුරු හරි හාමුදුරු කෙනෙක් මොනවා හරි සේවයක් කරොත් අපේම ඉන්න එකෙක් තමයි ඒකට ඇවිල්ලා ගහන්නේ. දැන් නොමිලේ පොත් මුද්‍රණය කරලා හිමේ නොමිලේ ලබා දෙන වැඩපිළිවෙලක් කරාම බොහොම අමාරුයි. කොහොම හරි හම්බ වෙන දෙයකින් පොත් මුද්‍රණය කරලා මිනිස්සුන්ට නොමිලේ නිකන් වගේ දුන්නොත් එහෙම ඒකට කියනවා මූට NGO සංවිධාන තියෙනවා මේ සාත්‍රි නාද කරන්න දන්නේ කියලා ඒකට ගහනවා. නැත්නම් අපිත් කොච්චර ආසද? දැන් අපි උනත් යෝජනා කරන සීලොම පන්සල් වලට උබල බත් ගිල ගිල ඉන්නේ එක සූත්‍රයක්, එක ධර්මයක්, එක මාසයකට මිනිස්සුන්ට පොතක් හැටියට, පත්‍රිකාවක් හැටියට දහමක් දර්ශනයක් දීපන් කියලා. ඒ දින එකට යංගිසි එකෙක් කියනවා නම් ඒක මේ NGO සංවිධාන, අර සංවිධාන, මේ සංවිධාන කියලා කියනවා නම් ඉතින් ඒ මිනිස්සු තමයි ඉතින් මේ සමාජයේ අඩාල කරන මිනිස්සු, සමාජය විනාශ කරන මිනිස්සු. කවුරු හරි භාවනාවක් ගැන උගන්වනකොට ඒ භාවනාවෙන් නිවන් නැති වුණත් මොකක් හරි එකක් වෙනවා නම් මං ඒ භාවනාව කමක් නැහැ කියනවා. යංගිසි සංහිඳියාවක් ඇති වෙනවනේ. බුදුවරයෙක් කළෙත් එහෙමයි. මේ හැමදේම මගේ එක විතරයි හරි, අනිත් එවුන්ගේ ඒවා ඔක්කොම වැරදි කියලා බුදු කෙනෙක් මතක් කරේ නෑ. කොච්චර ඒව අනුමත කළාද? පන්සිල් වුණත් ඔය අද සමාදන් වෙන පන්සිල් බුදුහාමුදුරුවෝ සමාදන් කරපු පන්සිලයන් නෙමෙයි. නමුත් බුදුහාමුදුරුවෝ අනුමත කරා ඒවයින් වැළකී සිටීම හොඳයි. දස සීලය, ඔය ආජීවක සීලය කියලා හැම තියෙන ඒවා මේ මහා මායා දේවිත් සමාදන් වෙලා හිටිය කියලා කියනවා. එතකොට බුදු කෙනෙක් උපදින කලින් තිබිලා තියෙනවා. එතකොට එහෙම පවා බුදු කෙනෙක්ගේ කරුණාව තිබුණා. එතකොට මේක සමාජයට ලෝකේ යහපතක් ඇති වෙනවද, අයහපතක් ඇති වෙනවද කියන කල්පනාව විතරයි ඕන. මේක අපේ පොතේ දිනනවද, අපේ නිකායට ගැලපෙනවද, අපේ භාවන සම්ප්‍රදායට ගැලපෙනවද කියලා අනිත් එකට මේ පොල්ලක් අරන් ගහන එක නෙමෙයි තියෙන්නේ. අන්න එතෙන්ට මොලේ සංවර්ධනය එන්න ඕන. නැතුව සිවුරු කරේ දාගත්තයි, තට්ටි බෑවයි, ගිහියෝ උනායි, උපාධි ගැහුවයි, බල පුළුවන් කාරකම් තිබ්බයි වැඩක් නෑ පින්නතුනේ. අන්නේ සංවේදනා හිත් තියෙන්න ඕන, සාමකාමී සිත් හැදෙන්න ඕන. අහවල් ආගමට මේ ආගම නෑ. බුදුහාමුදුරු යහපත් ප්‍රතිපදාවන් අනුව දාන පින්කම් යැදීන් තියෙන ඒවා පණ්ඩිතයන් විසින් ගරහන්නේ නෑ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා සංයුත්‍ර දේශනාවන් වල. ඒ වගේම ඔය මේ සත්ව ඝාතන මිනිස් ඝාතන ආදී සිදු කරන යාග හෝම බුදු කෙනෙක් මේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ මානව සංවේදී ගුණයයි මිනිස්සු සියලු දෙනාම ආරම්භ කළ යුත්තේ. මේක මගේ නිකායේ පොතේ ඈ ආගමේ පොතේ තියෙනවද නැද්ද කියලා නෙමෙයි. මේක ලෝකෙට හිතකාමිද අහිතකාමිද, මේ ලෝකෙම මනස හැදෙනවද නැද්ද කියන ගැඹුරු අවබෝධයක් තමයි ඇති කරගන්න ඕන. එච්චරයි. ඒ තුළින් මුළු ලෝකෙම ලස්සන කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉදිරි වැඩසටහන් වලදීත් අපි මතක් කරන්නේ පුළුවන් තරම් අපි නිවෙස් වල ඉඳලා ශ්‍රවණය කරන්න, අපි ඔබේ අවබෝධය දියුණු වෙන්න අනුශාසනා කරනවා. මේ සමය ටිකක් ජනතාවේ කරාචී කිරීමේ වැලකී කටයුතු කරන හැටියට අපි රජය විසින් මතක් කරලා තියෙනවා. අපිත් මතක් කරනවා. ඒ වගේම ගමන් බිමන් වලදී, කතා බස් වලදී, පැවැත්මේදී ඒ සනීප ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සෑම පියවරක් අනුගමනය කරමින් තමන්ගේ ආයුර ආරෝග්‍ය සැපවර්ධනය සලසා ගනිත්වා කියලා අපි මුළු ලෝකෙටම ප්‍රාර්ථනා කරනවා. සාදු. ලබන්නට කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට, සසරින් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේදී ලෝකවාසී සියලු සියලුම සත්වයන්ට, මිනිස් වර්ගයාට අපි ආශිර්වාද කරනවා. පළමුවෙන්ම ඒ මිනිස්සුන්ට පාපී සිතුවිලි වලින් අයින් වෙන්න ඕන. අපේ ආශිර්වාදය ලබන්න නැත්නම් ලබන්න බෑ. ඒ නොහික්මුණු ආහාර වර්ග ගන්න එපා, විෂම ආහාර වර්ග ගන්න එපා, විෂම පැවැත්මල් කරන්න එපා, විෂම රැකියාවල් සිද්ධ කරන්න එපා, විෂම කටයුතු කරන්න එපා. පුණ්‍ය සිතුවිලි වලින් පිරිච්ච පුජ්‍යල වෙන්න ඕන. නැත්තම් අපේ ආශිර්වාදය ඔබේ දොර වහගෙන ඉන්නවා නම් දොර ළඟට ඇවිල්ලා හැරිලා යනවනේ. ආශිර්වාදය පැමිණෙන ඔබ දොර හරින්න ඕන. ඒ කියන්නේ පාපයේ වසාදම පුණ්‍යවන්ත භාවය ඔබේ ආත්මයට ඇතුල් වෙන්නට, පින්දහම් එහෙම නැත්තම් යහපත් සිතුවිලි ඔබේ සිතට ඇතුල් වෙන්නට දොර කවුළු විවර කරන්න ඕන. පාපයේ දොරවල් වහන්න ඕන. අන්නේ පාපයේ දොරවල් වසා පුණ්‍යවන්ත දොරවල්, පුණ්‍යවන්ත හදවත් විවර කරන හැම දිනාටම අපගේ ආශිර්වාදයෙන් ඉතැතිම්ම ලැබෙනවා. අන්න එවැනි අයට පින්නතර. ඒ නිසා ඒ සියලුම අයට කියන්නේ ආශිර්වාදය ලබන්න, පාපයේ දොරවල් වහන්න, පුණ්‍යවන්ත දොරවල් අරින්න. මෙන්න මේ දොරවල් අරගත් අයට මේ ආශිර්වාදය, මේ පුණ්‍යානුමෝදනා වේවා. මේ තියෙන රෝගාබාධයෙන් නිදහස් වෙන්න පෙර සූදානම වෙදකමට වඩා හෙදකම මුලින්ම පුරුදු වෙලා එයත් හෙදකමින් ආරක්ෂා වෙත්වා. අසනීප තත්ත්වයන් වලට පත් වුණා නම් වෙදකම එයත්න්ට ඔරොත්තු දීලා මේ ලෝක මහා ව්‍යසනයක් වෙන මොහොතේදී මේ ලෝක ව්‍යසනයෙන් මේ ලෝකයම බේරේවා. ඒ වගේම මිනිස්සුන්ට දැහැමි වෙන්න, ඇත්ත තෝරගන්න, සත්‍ය තෝරගන්න ඥානය පහළ වේවා, ගුණධර්ම නැගේවා, පාපය දුරු වේවා. මිනිස්සු සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, තරඟකාරීත්වය නැත්තෝ වෙත්වා. එකාමෙන් මනුෂ්‍යත්වයට ජීවත් වෙන මහ පොළොවට, ගහට, කොළට, ඇලට, දොළට ආදරයෙන් දයාවෙන් ජීවත් වෙන මිනිසුන් පහළ වේවා. එකිනෙකා කෙරෙහි දයාව, අනුකම්පාව, ප්‍රේමය හටගනිත්වා. ආගම් ભેද, ಜಾති ભેද, වර්ග ભેද, කුල ભેද වලින් නොගැටේවා. සියල්ලෝම සමගි සම්පන්න වේවා. යහපත් සිතුවිලි වලින් පිරිච්ච මිනිසුන් වේවා. ආයුර ආරෝග්‍ය සපවර්ධනය වේවා. ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාම සුඛී සෝපත් වේවා. මේ පැමිණි සියලු පින්තුන්ද ආයුර ආරෝග්‍ය සපවර්ධනය වේවා. හැම දිනාටම සියලු යහපත වේවා. ධර්මයෙන් ජීවිතය ආලෝකවත් වේවා. අභිවාදන සීලස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති. ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතෝ.